සංස්කෘතික මන්ත්‍රීවරුනි, පාර්ලිමේන්තුවේ කැඳවීමේ ගැසට් නිවේදනයේ පාර්ලිමේන්තුවේ මහලේකම්ප්‍රිය විසින් දැන් කියවනු ලැබේ.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය අතිවිශේෂ අංක 23.97 2024 ජූනි මාස 25 වෙනි අඟහරුවාදා කථානායකවරයාගේ නිවේදනය. 2024 ජූලි 2 අඟහරුවාදා පූර්ව භාග 9:30 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුවේ රැස්වීමක් කැඳවීම. ගරු අග්‍රාමාත්‍යතුමාගේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල 16 වන ස්ථාවර නියෝගයේ ප්‍රකාරව 2024 ජූලි 2 අඟහරුවාදා පූර්ව භාග 9:30 රැස්වෙන ලෙස පාර්ලිමේන්තුව මා විසින් කැඳවන ලද බව පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන වනමම මෙයින් දැනුම් දෙමි. මහින්ද යාපා අබේවර්ධන කථානායක 2024 ජූනි මාස 25 වැනි දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේදීය.
40 වැනි අධිකාරී වූ මහජන ආරක්ෂක ආඥාපනත 40 වැනි අධිකාරී වූ මහජන ආරක්ෂක පනතේ 12 වැනි වගන්තියේ මා වෙත පැවරුණු පළතර ප්‍රකාරව මහජන සාමය පවත්වාගෙන යාම සඳහා වන අවශ්‍යතාවය සැලකිල්ලට ගන්මින් පළමු වැනි උපලේඛනයේ නිශ්චය කොට දැක්වෙන සන්නද්ධ හමුදාවල සියලුම සාමාජිකයන් එහි දෙවැනි උපලේඛනයේ නිශ්චය කොට දැක්වෙන ප්‍රදේශවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා කැඳවන බවට ආඥාවක් නිකුත් කොට ඇත. ඒ අනුව උක්ත ආඥාපනතේ 21.2 වගන්තිය සමග්‍ය විය යුතු 2.3 වගන්තිය ප්‍රකාරව ඒ බව පාර්ලිමේන්තුවේ මෙයින් දැනුම් දෙන ලැබේ. ඊට හිතවත් රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකා ජනාධිපති. Announcement. I wish to inform Parliament that I have received the determination of Supreme Court in respect of the bill title Economic Transformation, which was challenged in the Supreme Court in terms of Article 121(1) of the Constitution. The determination of the Supreme Court as to the constitutionality of the bill concludes, and upon careful consideration have suggested amendments that will render the provisions of the bill consonant with constitution as follows. Number 1, clause 8 of the bill should be amended by deleting article 4 contained therein, as parliamentary supervision is adequately covered by article 43 and 148. Number 2, clause 13b requires to be deleted, as the creation of an independent regulator could be established by an amending legislation. Number 3, clause number 13 to be amended to empower the legal entity Economic Commission to purchase, hold, sell shares, stocks, debentures and similar assets. Number 4, clause number 15 is inconsistent with the Constitution and can only be passed with the 2/3 majority and a referendum. But if amendments recognizing the power of the President in regard to alienation of disposition of state land are passed in the manner and form as discussed by this court, the provision can be passed with simple majority. Number 5, clause number 26 requires to be amended to prescribe the qualifications, experience and the terms and conditions of the employment of the EC Director General through regulations of the purpose of clarity and transparency. Number 6, clause number 45 to be amended to replace the term investor with investment for the purpose of clarity, highlighting the importance of terms investment with the context of therein. Number 7, clause number 46.5 should be amended to specify a time frame for the minister to refer the cabinet of ministers any refusal, denial or failure by specified institution to respond to an inquiry or request under subsection 204, thereby mitigating unnecessary delays. Number 8, clause number 48.2 shall be revised to remove the requirement of consultation with Secretary to the Department of Treasury regarding the appointment of members to the Invest Sri Lanka Board. Number 9, clause number 55.2b to be amended to remove all references to the repeal law in the aforementioned clause. Number 10, clause number 57 to be amended to include a requirement that every order made under this section to be laid before Parliament for approval within 3 months of this of its issuance. Number 11, clause number 64D, granting zones SL the power to acquire properties or establishing investment zones, is to be deleted. This amendment reflects that Zones Sri Lanka's authority is limited to recommending lands required for investment zones to the Economic Commission and does not extend to land acquisition. Number 12, clause number 75 to be revised to specify and qualifications, specify that qualifications, experience and terms and conditions of employment for the chief executive officer of zones, Sri Lanka shall be prescribed by regulations. This provision aims to ensure the appointment of individuals with adequate qualifications and experience, thereby preventing appointment of unqualified individuals to higher positions such as chief executive officer. Number 13, clause number 92, be amended to extend the period for specified institutions to provide written reasons for refusal or denial from 15 days to 21 days, ensuring enhanced procedural fairness and transparency in the approval process. Number 14, clause number 90 of the bill to be amended to include new sub-clause stipulating that if a specified institution declines, denies, or fails to respond to an inquiry or request, Zones SL must promptly notify the minister. Within 2 weeks thereafter, the minister shall escalate the matter to the cabinet of ministers for appropriate action. This amendment is aimed at ensuring timely resolution and accountability in cases of denied information request. Number 15, clause number 94.2.5 of the bill requires to be amended to delete the words under provisions within brackets under the provisions of Board of Investment of Sri Lanka Law number 4 of 1978 close brackets, because any terms of conditions relating to employment have not been laid down in the BOI Act. Number 16, clause number 96 should be amended to require that every order issued under this section be submitted to Parliament for approval within 3 months of its issuance. The order shall only take effect upon Parliament's approval. The amendment shall be incorporated to ensure consistency with other clauses of the bill where orders made under the bill are referred to Parliament for its approval. Number 17, clause number 147 to be amended to include that the qualifications, experience and terms and conditions of the Executive Director of the Productivity Commission to be prescribed by the regulations. Number 18, clause number 175 is to be amended to specify that the qualifications, experience and terms and conditions of the director of the Institute of Economics and International Trade shall be prescribed by regulations. Number 19, clause number 192, 1 and 2 are required to be removed in their entirety. Number 20, clause number 194, 2, M, to be amended to remove references to the repeal law in consistency with the amendments proposed at clause number 55. Furthermore, the proviso to be added which states that the period that an employee served in BOI shall be taken into consideration when calculating the statutory payments that are payable to such employee. Number 21, clause number 194.2.N, to be amended to incorporate specific time periods in respect of the operation of the voluntary retirement scheme. Number 22, clause number 195 in the interpretations clause, to be amended in respect of the placement of the acronym BOI and interpretation of the word minister. Number 23, clause number 196 to be amended to rectify the reference to any other written law and to be read as within brackets in the event of any inconsistency between Sinhala and Tamil texts of this act, the Sinhala text shall prevail. Close inverted commas. Number 24, proviso to clause 55(2)(b)(4) has to be amended by deleting the reference to the Board of Investment in Sri Lanka Law Number 4 of 1978, as such reference would not reflect the true position. Number 25, clause number 55(2)(bv)(5) has to be deleted to render the rule-making power consistent with the Constitution. Subject to the above, Supreme Court is of the opinion that if these necessary amendments are made, the bill and its provisions will become consistent with the Constitution and could be passed with a simple majority. I order that the determination of the Supreme Court be printed in the official report of today's proceedings of the House. Announcement C. I wish to inform that inform Parliament that I have received the determination of the Supreme Court in respect of the bill title Public Financial Management, which was challenged in the Supreme Court in terms of Article 121(1) of the Constitution. The said determination of the Supreme Court has summarized the constitutionality of the bill as follows. Clause number 3(2)(b)(4) and definition of members of the duty service are inconsistent with Article 4C, read with Article 3, Article 12(1) and Article 108, and shall only be passed by the special majority of Parliament and be approved by the people at a referendum. Such inconsistency shall, however, cease if the definition of the members of the judicial service in clause number 71 is deleted and clause 3(2)(b) is deleted and substituted with a new subclause as set out in the summary of the determination of the Supreme Court. Clause number 5(2)(f) is violative of Article 12(1), 43(1) and 52(2), and hence clause 52(5)(2)(f) shall only be passed with the special majority of Parliament. The said inconsistency shall, however, cease if clause 5(2)(f) is amended as set out in the summary of the determination of the Supreme Court. Clause number 32(3) is violative of Article 3 and Article 12(1) of the Constitution and shall be passed by the special majority of Parliament and shall be approved by the people at a referendum. The said inconsistency shall, however, cease if clause 32(3) is amended as set out in the summary of the determination of the Supreme Court. Clause number 32(4) is inconsistent with Article 3, 12(1), 148 and 156(c) of the Constitution and shall only be passed by special majority of Parliament and be approved by the people at a referendum. The said inconsistency shall, however, cease if clause 32(4) is amended as set out in the summary of the determination of the Supreme Court. Clause number 34(2) is violative of Article 149 of the Constitution and shall only be passed with the special majority of Parliament. The said inconsistency shall, however, cease if clause number 34(2) is amended as set out in the summary of the determination of the Supreme Court. Clause number 38(3) is inconsistent with the provisions of Article 12(1) and 148 of the Constitution and shall only be passed with a special majority of Parliament. Clause number 39(1) is inconsistent with Article 12(1) and shall only be passed by the special majority of Parliament. The said inconsistency shall, however, cease if clause 39(1) is amended as set out in the summary of the determination of the Supreme Court. Clause number 63 is inconsistent with Article 4C, read with Article 3, Article 12.1, Article 55.1, Article 55.3, Article 108, Article 111H1B, Article 148, Article 143C, Article 155G1, and Article 156F of the Constitution shall be passed by special majority of Parliament and shall be approved by the people at a referendum. The said inconsistency shall, however, cease if clause 63(2) is amended as set out in the summary of the determination of the Supreme Court. Clause number 68 is inconsistent with Article 12(1) of the Constitution and shall only be passed with the special majority of Parliament. The said inconsistency shall, however, cease if clause number 68 is amended as set out in the summary of the determination of the Supreme Court. Clause number 69 is violative of Article 4A, read together with Article 3 and 76, and hence need to be approved by the special majority of Parliament and by the people at a referendum. The definition of state-owned enterprises is inconsistent with Article 12(1). And Article 148 of the Constitution and shall only be passed with a special majority of Parliament. Such inconsistency shall, however, cease if said definition is amended as set out in the summary of the determination of the Supreme Court. I order that determination of the Supreme Court be printed in the official report of the today's proceedings of the House. Nivedanaya. ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වෙනි ව්‍යවස්ථා ප්‍රකාරව මා විසින් 20/24 ජූනි 27 වෙනි දින ශ්‍රී ලංකා විදුලි බල නැමැති පනත් කෙටුම්පතේ සහතික සටහන් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 එක ව්‍යවස්ථා ප්‍රකාරය විදේශ නඩු තීන්දුව අන්‍යෝන්‍ය පිළිගැනීම ලියාපදිංචි කිරීම හා බලාත්මක කිරීම පිළිබඳ කනත් කෙටුම්පත් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ වෙත 20/24 7/15 වෙනි දින ඉදිරිපත් කරන ලද පෙත්සමක පිටපතක් මා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට දැන්වීමට කැමැත්තෙමි. ත්‍රිකුණාමලයේ මැතිවරණ කොට්ටාසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රාජවරෝදයම් සම්බන්ධන් මහතා මේ යාම හේතු කොටගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 66 ආයි ව්‍යවස්ථා ප්‍රකාර 20/24 ජූනි 30 දින මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීදුරයක පුරප්පාඩුවක් ඇති වී තිබෙන බව මෙම සභාවට දන්වනු කැමැත්තෙමි. එතුමාගේ අභාවය මෙම පාර්ලිමේන්තුවට මා දන්වා සිටින්නේ බලවත් කනගාටු වෙමි. මේ පිළිබඳව අප දැඩිසේ කඳගාටුවන අතර ගරු මන්ත්‍රීවරයාගේ පෞලිය වෙත අපගේ සාතිසේ සංවේගය ප්‍රකාශ කරන බව පාර්ලිමේන්තු වෙනුවෙන් මම දන්වනු කැමැත්තෙමි. මේ පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනා මධ්‍යනිකදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත. තවද අවසන් ගෞරව දැක්වීම සඳහා එතුමාගේ දේහය 20/24 ජූලි 3 වන දිනේ නම් හෙට දින පාර්ලිමේන්තුවේ ප්‍රධාන ද්වාරයේ අසල උත්සව ශාලාවේ අපරභාගයේ 2 සිට අපරභාග 4 වන තෙක් තැන්පත් කර තැබෙන බව තවදුරටත් සියලුම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වෙත කාරුණිකව දැනුම් දීමට කැමැත්තෙමි. 20/24 ජූලි 3 වන බදාදා එනම් හෙට දින අපරභාග 1ට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාර්යක සභාවේ රැස්වීමක් සහ එය අවසන් වූ වහාම තීරීම් කාර්යක සභාවේ රැස්වීමක් කාර්යක සභා කාමර අංක 2 පැවැත්වීම නියමිත වෙන අදාළ රැස්වීම සඳහා පැමිණ සහභාගී වන සියලුම සමාජික මන්ත්‍රීවරයන්ට දැනුම් දීමට කැමැත්තෙමි. ජනාධිපතිතුමාගේ විශේෂ ප්‍රකාශය.
ගරු කථානායකතුමනි, 2022 වසරේ ණය ගෙවා ගන්නට බැරි වුණු රටක් යලිත් ආර්ථික ශක්තිය ලබා දීමේ අභියෝගාත්මක ගමනේ තවත් වැදගත් සංදි ස්ථානයකට අපට ගිය සතියේ එළඹෙන්න හැකි වුණා. පසුගිය ජූනි 26 වෙනිදා අපේ නිල ණය හිමියන් සමග ණය ආපසු ගෙවීම පිළිබඳ එකඟතාවයන්ට එළඹීමට අපට පුළුවන් වුණා. කැබිනට් මණ්ඩලය විසින් බලය පවරන ලද නිලධාරීන් අපේ රට නියෝජනය කරමින් මෙම එකතාවයන්ට සහ ගිවිසුම් වලට අත්සන් කළා. එදින්ම රාත්‍රියේ මම විද්‍යුත් මාධ්‍ය ඔස්සේ මුළු මහත් ජාතියටම ඒ පිළිබඳ කරුණු පෙන්වා දුන්නා. ආර්ථිකයල ගොඩනැංවීමේ අභියෝගාත්මක ගමන ආරම්භ වූ දවසේ පටන් මම විටින් විට පාර්ලිමේන්තුවේ හමුවේ කරුණු ඉදිරිපත් කළා. මුලින් අප අනුගමනය කරන සැලසුම් ගැන පාර්ලිමේන්තුවේ හමුවේ විස්තර කළා. ඉන්පසු අප ලබා ඇති ප්‍රගතිය ගැන කරුණු පැහැදිලි කළා. ඒ අනුව යමින් මම අද මේ සභාව හමුවේ වර්තමාන තත්ත්වය පිළිබඳ තොරතුරු අනාවරණය කරන්නට කැමැතියි. ගරු කථානායකතුමනි, මීට අවුරුදු දෙකකට පමණ කලින් රටේ ආර්ථිකයේ යළි නංවාලීමේ අභියෝගය මම බාරගත්තාට පස්සේ අපේ සිව්වැදෑරුම් වැඩසැලැස්ම මේ පාර්ලිමේන්තුව හමුවේ තැබුවා. එක ජාත්‍යන්තර මුල් අරමුදල සමග සාකච්ඡා කොට විස්තීර්ණ ණය පහසුකම් ලබා ගැනීම සහ රට තුළ මූල්‍ය විනයක් ඇති කිරීම. දෙක ජාත්‍යන්තර මූල්‍ය හා නීති විශේෂඥයන් ලසාඩ්හ ක්ලිෆඩ් චාන්ස් ආයතනය සමග එක් වී IMF සම්බන්ධීකරණය ඇතිව ණය ස්ථාවර කරලීමේ සැලසුම සකස් කිරීම හා ණය හිමියන් සමග සාකච්ඡා කොට එංගතාවයට එළඹීම. විදේශ ආයෝජන තහවුරු කර ගැනීම හා අපනයන ආර්ථිකය ශක්තිමත් කරලීමට අවශ්‍ය ප්‍රතිපත්ති නීති රීති සහ වැඩසටහන් සම්පාදනය කිරීම සහ ඩිජිටල් හරිත ආර්ථිකයක් නිර්මාණය කිරීම. රටේ ආර්ථික ප්‍රවර්ධනය පිණිස අවශ්‍ය ප්‍රතිසංස්කරණ සකස් කර ඉදිරිපත් කිරීම. මේ වැඩ පිළිවෙල ඔස්සේ 2048 වෙද්දී ණයබරින් තොර දියුණු ආර්ථිකයක් ඔස්සේ සංවර්ධ දේශයක් බවට පත්වීම. එතැන් පටන් අප දුෂ්කර කටුක ගමනක මුලපිරුවක්. අනාගතය සාර්ථක කරගැනීමට අපට හැකිවන්නේ ඒ ගමන ඔස්සේ බව අප දැන සිටියා. පියවරෙන් පියවර අප ඉදිරියට ගියා. 2023-2024 අයවැය ලේඛන මගින් මේ වැඩපිළිවෙල තවදුරටත් ශක්තිමත් කරා. 2023 මාර්තු මාසයේ වෙද්දී IMF විස්තීර්ණ ණය පහසුකම් සඳහා එකඟත්වයක් ලබා ගැනීමට අප සමත් වුණා. එහි පළමු වාරිකය 2023 මාර්තු 22 වැනිදා ලබා ගැනීමට අප සමත් වුණා. අප ලබාගෙන තිබූ ප්‍රගතිය සමාලෝචනය කිරීමෙන් අනතුරුව දෙවැනි වාරිකය 2023 දෙසැම්බර් 12 වෙනිදා තුන්වැනි වාරිකය 2024 ජූනි 12 වෙනිදාත් අපට ලැබුණා. IMF වැඩපිළිවෙල පටන් ගත්තා සිටම අප ණය ප්‍රතිවගත කිරීම ගැන සාකච්ඡා ආරම්භ කළා. මෙවැනි කාර්යයක් සඳහා අවශ්‍ය විශේෂඥ දැනුම ලබා ගැනීම උදෙසා ලසාඩ් සහ ක්ලිෆඩ් චාන්ස් යන අන්තර්ජාතික ආයතන සහය අප දිගින් දිගටම ලබා ගත්තා. අප විදේශීය ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 37යි. එයින් ඩොලර් බිලියන 10ක් ද්වපාර්ශ්වික ණය, ඩොලර් බිලියන 11.7ක් බහුපාර්ශ්වික ණය, ඩොලර් බිලියන 14ක වාණිජ ණය, ඒ අතරින් බිලියන 12.5ක් ස්වෛරී බැඳුම්කඩ. ණය කපා හැරීම, ණය සහන කාලය, ආපසු ගෙවීමේ කාලය දීර්ඝ කර ගැනීම හේවත් ප්‍රතිවගත කිරීම සහිත අදාළ කරුණු සම්බන්ධයෙන් මේ සභාව තුලත් ඉන් පිටදීත් විවිධ අදහස් ප්‍රකාශ කරා. ඒ සමහර කරුණු සත්‍යතාවෙන් තොරයි, සමහර කරුණු අර්ධ සත්‍ය. ඒ නිසා ණය ප්‍රතිවගතකරණය පිළිබඳ ජාත්‍යන්තර පිළිවෙත සහ සත්‍ය කරුණු මම මේ අවස්ථාවේ පැහැදිලි කරන්නට කැමතියි. මොනවද මේ විදේශ ණය කියන්නේ? ඒ රටවල් ණය දෙන්නේ සල්ලි කොහෙන්ද ලබා ගන්නේ? අපිට ඕන් ණයට දෙන්නේ ඒ රටවල ජනතාවගේ බදු මුදල්. ඒ වගේ මේ රටවල ජනතාවගේ ඉතුරු. අපේ රටේ බොහෝ දෙනා යෝජනා කරන අපි කිසිම කැපවීමක් නොකර විදේශ ණය සඳහා සහන ලබාගත යුතු බවයි. නමුත් එහෙම වෙන්නේ නැහැ. එය ප්‍රායෝගික නැහැ. ජාත්‍යන්තර පිළිවෙත්වලට අනුව එහෙම කරන්නත් බෑ. වෙනත් රටවල් ජනතාවගේ බදු මුදල් වගේම ඒ අයගේ ඉතුරුම් සම්බන්ධ තීරණ ගැනීමේදී අපටත් කැපවීමක් කරන්නට සිද්ධ වෙනවා. අපි කැපවීමක් කරන්නේ නැත්නම් ඒ රටවල ජනතාව අප වෙනුවෙන් කැපවීමක් කරන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි, ණය ප්‍රතිවගත කිරීම අසීරු ව්‍යායාමයක්. ජාත්‍යන්තර ආර්ථික විශේෂඥයන් කියන්නේ මේ කාර්ය අසීරු හා වේදනාකාරී කාර්යයක් බවයි. එය ණය හිමියන්ටත්, ණය ගැතියන්ටත්, ණය ගැති රටේ පුරවැසියන්ටත්, මැදිහත්කරුවන්ටත් වේදනාකාරී ක්‍රියාවලියක්. නිල ද්විපාර්ශ්වික ණය හිමියන් මූලික ණය මුදලේ කප්පාදුව කිසිවිටක සිදු කරන්නේ නැහැ. අපට ලබා ගන්න පුළුවන් සහන පමණයි. ණය ගෙවීමේ කාලය දීර්ඝ කිරීම, ණය සහන කාල සීමාව, පොලි අනුපාතය අඩු කිරීම ආදියෙන් තමයි මේ සහන ලබා දෙන්නේ. නමුත් මේ යථාර්ථය නොදැන සමහර මූලික ණය කපා හැරීමක් සඳහා ශ්‍රී ලංකා රජය ඉල්ලුම් කළේ නැහැ කියා දොස් කියනවා. තවත් සමහරු කියනවා උන්ට බලය ලැබුණාම මූලික ණය මුදලෙන් 50% කපා හැරීමට ණය හිමි රටවල් සමග සාකච්ඡා කරන බව. මෙවැනි කාර්යයක් සඳහා දෙපාර්ශ්වයෙන් එකඟ විය යුතු බව අප අවබෝධ කරගෙන යුතුයි. අප කියන දේම කරන්නට ණය හිමියන් කටයුතු නොකරන බවත් අප අවබෝධ කරගත යුතුයි. එවැනි ප්‍රකාශවලින් පෙනෙන්නේ ජාත්‍යන්තර ආර්ථික ක්‍රමවේදයන් ගැන ඔවුන්ට කිසිදු අවබෝධයක් නැති බව පමණයි. ණය ප්‍රතිව්‍යාගතකරණය කවර මට්ටකින් සිදු කළ යුතුද යන්න පිළිබඳ අවසන් තීරණ ගැනීමේ බලය තියෙන්නේ ණය හිමියාට. ණය ගැතියාටවත් නොවේ. ඒ පිළිබඳ තීරණය ගන්නේ IMF සංවිධානයයි. රටක ණය තිරසටභාවය ඇතිකරලීම පිණිස අවශ්‍ය ප්‍රතිව්‍යාගත සැලැස්ම කවරක්ද කියා තීරණය කරන්නේ ඔවුන්. ඒ රටවල ආර්ථික ශක්තිය පිළිබඳව ස්වාධීන තක්සේරුකෙන් පසු ඔවුන්නේ තීරණය ගන්නවා. අපේ රටේ ණය තිරසටභාවයක් නොමැති බව IMF සංවිධානය අපට දැන්වේ 2022 වසරේ අප අමාරුවේ වැටෙන්නටත් බොහෝ කාලයකට කලින්. ඒ වගේම IMF සංවිධානයේ අනුගමනය කරන ක්‍රමවේදය රටකින් රටක වෙනස්. අඩු ආදායම් රටවලට එක ක්‍රමයක්. මැදි ආදායම් රටවල තවත් ක්‍රමයක්. මම එක උදාහරණයක් දක්වන්නම්. ශ්‍රී ලංකාව මැදි ආදායම් ගණනයට වැටෙන රටක්. මැදි ආදායම් රටවල් සඳහා හඳුන්වා දී ඇති නව ණය තිරසර විශේෂ රාමුව භාවිතා කර ණය ප්‍රතිව්‍යාගත කර සිදු කළ මුල් මැදි ආදායම් ලබන රටවල් අතර එකක් ශ්‍රී ලංකාව. ශ්‍රී ලංකාව සඳහා ඔවුන් ඉදිරිපත් කර සැලැස්ම අනුව 2032 වෙද්දී රාජ්‍ය ණය ප්‍රමාණය දළදේශීය නිෂ්පාදිතයේ 95%කට වඩා අඩු කරගත යුතු වෙනවා. අඩු ආදායම් රටක් වූ ගානාව සඳහා ඔවුන් ඉදිරිපත් කර සැලැස්ම ඊට වෙනස්. ඒ සැලැස්ම අනුව 2028 වෙද්දී ඔවුන්ගේ රාජ්‍ය ණය වර්තමාන වටිනාකම දළදේශීය නිෂ්පාදිතයේ 55%කට වඩා අඩු කරගත යුතුයි. ගානත් ලංකාවාගෙම මේ ගිවිසුමට අත්සන් කරා. ඒකේ ජනාධිපති නානාඩෝ ලංකාවයි මමත් මේ ගැන විටින් විට සාකච්ඡා කරලා තියෙන නමුත් ඒ අයත් ඒ අපි කියනවනේ ඉමර්ජින් මාකට් ඉකොනොමි අය තාම අඩු ආදායම් රටක්. ඒත් අපිට පොදු කාරණාවක් තිබුණා. ඒවට එකඟ අපිට වෙනස් වෙනස් කාරණා තිබිලා අපේ රටවල් දෙකටම පුළුවන් වෙලා තියෙනවා මේ වැඩ කටයුත්ත කරගෙන යන්න. මේ පසුබිම මත අපිට නිල ණය හිමි කමිටුවේ සමාජිකයන් ලෙස පැරිස් සමාජය සහ ඉන්දියාව සමගත් චීන එක්සිම් බැංකෝ සමගත් වෙන වෙනම සාකච්ඡා කිරීමට සිදු වුණා. හැබැයි මේ පාර්ශ්වයන් එකකටවත් සුවිශේෂයක් කිරීමට අපට අවසරයක් නැහැ. ඔවුන් දෙපාර්ශ්වයටම සමානව සැලකෙන පොදු කොන්දේසි මාලාවක් සකස් කිරීම තමයි අප ඉදිරියේ තිබුණ දැවැන්ත අභියෝගය. මේ සංකීර්ණ අභියෝගයට අප මුහුණ දුන්නේ වර්තමානයේ පවත්වන භූ දේශපාලනික ප්‍රවණතා මැදියේ. ඒ නිසා අපේ ඉලක්කය වෙත ගමන් කිරීම ලෙහෙසි පාසුනේ නැහැ. ගරු කතානායකතුමනි, ඒ කාර්යයට වෙස් නැටුමයි වගඩි මේ වන්නමයි දෙකම එක විදියට කරන්ට යනවා වගේ. ඒ දෙකම කරන්ට බැරි වැඩක් අපි කරා. නමුත් අපි මේ සියලු දුෂ්කරතා සහ අභියෝග මැද IMF වැඩසටහන ආරම්භ වී මාස 15ක් පමණ කෙටි කාලයක් තුළ විදේශීය දෙපාර්ශ්වික නිල ණය හිමියන් සමග එකඟතාවයකට පැමිණීමට අපට පුළුවන් වුණා. මේ සා කෙටි කාලයක් තුළ ණය ප්‍රතිව්‍යාගතකරණයේ ක්‍රියාවලිය සාර්ථක කරගත් මැදි ආදායම් ලබන රටවල් අතර අප ඉදිරියෙන්ම සිටිනවා. මේ සුවිශේෂ ජයග්‍රහණයක් සුභ ආරංචියක්. ගරු කතානායකතුමනි, ඉන්දියාව ජපානය හා ප්‍රංශය සමසභාවිත දන්න නිල ණය හිමි කමිටුව සහ චීනයේ එක්සිම් බැංකෝ සමග ණය ප්‍රතිව්‍යාගතකරණය සම්බන්ධයෙන් ඇති කරගත් එකඟතාවයන් ගැන මම දැන් මේ සභාව දැනුවත් කරන්නට කැමතියි. මූලික ණය ආපසු ගෙවීම සඳහා 2028 වසර දක්වා සහන කාලයක් අපට ලැබෙනවා. පොලි අනුපාතය සැලකිය යුතු ප්‍රමාණයකින් පහළ දමා තිබෙනවා. ඒ අනුව පොලි අනුපාතය 2.1% හෝ ඊට අඩු මට්ටමක් පවත්වාගෙන යන්නට අවසර ලැබෙනවා. ණය සම්පූර්ණයෙන්ම ගෙව අවසන් කිරීමේ කාලය වසර 8කින් දීර්ඝ කර තිබෙනවා. තවත් ලෙසකින් කිව්වොත් අපේ ණය ගෙව අවසන් කළ යුත්තේ 2043 වසරේදී. ඒ තමයි වසර 8ක අපි දික් කරලා තියෙන කාලය. ණය සේවා කරන වියදම් කල් දැමිය හැකි පරිදි මූලික ණය මුදල ආපසු ගෙවීමේ ක්‍රමිකව වැඩි කරන්නට හැකි වෙනවා. එය ප්‍රතිඵලයක් වශයෙන් ඩොලර් බිලියන 5ක ණය සේවාකරණයක් ශ්‍රී ලංකාවට ඉතිරි වෙනවා. අපිට ණය ගෙවීමේදී මූලික මුදල නෙමෙයි, ඒත් අපිට ගෙවන් තියෙන පොලියෙන් අපිට ඩොලර් බිලියන 5ක් අපිට මේකෙන් ඉතුරු කර ගන්නට පුළුවන්. මේ නිසා ආර්ථික යථා තත්ත්වයට පත්කිරීම, සංචිතයේ අලි ගොඩනැගීම, රාජ්‍ය මූල ස්වරක්ෂණය නැති කිරීම සහ ණය ආපසු ගෙවීමේ හැකියාව වැඩි කිරීම මගින් අනාගතයේදී ශක්තිමත් ස්ථාවරයක සිට ණය ගැනීම අවකාශ ලැබෙන පරිදි ආර්ථිකය වර්ධනය කර ගැනීමට අපට පුළුවන් වෙනවා. ඒ වගේම සැලකිය යුතු මූල්‍ය අවකාශයන් උදා වෙනවා. දරු කථානායකතුමනි, 2023 වසරේදී අපි දේශීය ණය ප්‍රතියෝගත කරන කාර්යයන් අවසන් කළා. මේ ක්‍රියාවලියේදී අපි ඉතා පරිස්සම් සහගතව කටයුතු කළා. අපේ රටේ මූල්‍ය ආයතන දුර්වල නොවන ආකාරයට සහ ඒ ආයතනවලට ප්‍රශ්න ඇති නොවන ආකාරයට වගේම අපේ තැන්පත්කරුවන් අවධානමකට ලක් නොවන ආකාරයට තමයි අප දේශීය ණය ප්‍රතියෝගිතකරණයේ කාර්යයන් සිදු කරේ. දැන් අප ඇමරිකානු ඩොලර් බිලියන 10ක් වූ විදේශ ද්වපාක්ෂික ණය ප්‍රතියෝගිතකරණ කාර්යයන් සාර්ථක කරගත්තා. ණය ප්‍රතියෝගිතකරණය පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය අනුව බහුපාර්ශ්වීය ණය මේ වැඩපිළිවෙලට අදාළ නැහැ. ඇත්ත වශයෙන්ම බහුපාර්ශ්වීය ණය කොහෙවත් අඩු කරන්න යන්නේ ඒ IMF ලෝක බැංකුව ආසියානු සංවර්ධන බැංකුව දීලා තියෙන ණය. ඊළඟට අපට ඇත්තේ ඇමරිකානු ඩොලර් බිලියන 14.7ක් වූ වාණිජ ණය ප්‍රතියෝගිතකරණයේ සැලසුම් අවසන් කර ගැනීමයි. මේ පිළිබඳ සාකච්ඡා දැනට සාර්ථක අන්දමින් පවත්වාගෙන යනවා. තව නොබෝ දිනයකින් මේ සියලු කාර්යයන් නිම කර ගැනීමට අප අපේක්ෂා කරනවා. ඉන්පසු ණය ප්‍රතියෝගිතකරණයේ පිළිබඳ සියලු ගිවිසුම් මා ලියවිලි මම පාර්ලිමේන්තුව රාජ්‍ය මූල්‍ය කාරක සභාවට ඉදිරිපත් කරනවා. බලාපොරොත්තු වුණේ පළවෙනි ගිවිසුම් දෙක විතර ඉදිරිපත් කරන දැන් අපි පුද්ගලික බැඳුම්කරුවන් සමග සාකච්ඡා කරන මේ වැඩ කටයුත්තක් තියෙනවා. ඒත් ඒ වගේම OCC සංවිධානයෙන් මේක දවස් කීපයක් කල් දාන්න කියලා මගෙන් ඉල්ලලා තිබුණා. ෆ්‍රාන්සේ ආණ්ඩු මාරුවක් වෙන නිසා මම බැලුවා, මම ඒකට එකඟ වුණා. නමුත් අපිට ඒකෙන් හානියක් වෙන්නේ ගානාවයි ලංකාවේ දෙකටම අත්සන් කළා තියෙනවා. ඒත් මේ ගැන දැනුවත් කරන්න උවමනා නම් ඒ අවස්ථාව අපි ලබා දිය යුතුයි. ඒ වගේම තවත් කාරණු ගණනාවක් ඇති ඒ ප්‍රංශය නව ආණ්ඩුව එක්ක සාකච්ඡා කරන්න. ගරුපත් ඉන්පසුවේ පිළිබඳ ගැඹුරු හා පුළුල් අවධානයක් යොමු කරන්නට කියා මම රාජ්‍ය මුදල් කාරක සභාවෙන් ඉල්ලා සිටිනවා. මම සභාපතිතුමා ආචාර්ය හර්ෂද සිල්වා මන්ත්‍රීතුමා සමග මේ ගැන සාකච්ඡා කර මේ කරුණු ඔක්කොම ලබලා දීලා කරුණා කළා මේ ගැන සම්පූර්ණ ගැඹුරු විග්‍රහයක් කරන්න. මේක අපේ අනාගතය. හැම එක්කෙනා මේ ගැන විග්‍රහයක් කළ යුතුයි. ගරු කථානායකතුමනි, මෙතෙක් අප පැමිණි නිවැරදි ගම මග නිසා කෙටි කාලයක් තුළ වැනි ප්‍රගතියක් අත්පත් කරගන්න අපට පුළුවන් වුණා. දැනට අප ලබාගෙන ඇති සාර්ථක ප්‍රතිඵල නිසා රටට ලැබෙන ප්‍රතිලාභ ගැන මම මේ ගරු සභාවේ ඉදිරියෙන් කරුණු දක්වන්නට කැමතියි. ණය ගෙවන්නට හැකියාව නැති බව 2022 අප්‍රේල් මාසයේ ප්‍රකාශයට පත්කිරීමත් සමග කිසිදු විදේශ රටක් අපට ණය ආධාර දුන්නේ නැහැ. නීත්‍යානුකූල ඔවුන්ට එවැනි පසුබිමක ණය දෙන්නත් බෑ. මේ අවස්ථාවේදී මිත්‍ර රටවල් දෙකක් හැටියට ඉන්දියාව සහ බංග්ලාදේශයේ අපට කෙටි කාලීන ණය ආධාර ලබා දුන්නා. ලෝක බැංකුව ආසියානු සංවර්ධන බැංකුව වැනි ජාත්‍යන්තර සංවිධාන විවිධාකාරයෙන් සහන ණය ආධාර ලබා දුන්නා. ඒ හැරෙන විට වෙනත් කිසිදු රටකට අපට දීර්ඝ කාලීන ණය ලබා දීමට හැකියාවක් සහ අවසරයක් තිබුණේ නැහැ. සමහර දේශපාලන කණ්ඩායම් සමාජ මාධ්‍ය ඔස්සේ අපේ විදේශ ණය ගැන බොරු ආරංචි පතිරනවා. අපේ අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමාගේ අනුගාමිකයෙක් දාපු පොස්ටුවක මෙහෙම තිබුණා. ආරංචිය සුබයි, පිනා රටට ගන්නකොට සමස්ත විදේශ ණය ඩොලර් බිලියන 71යි දැන් 100යි. අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා සමග අපි වාද විවාද කළා තියෙනවා, හැප්පිලා තියෙනවා. හැබැයි එතුමා කවදාවත් මට මෙහෙම තුන්වැනි පන්තියේ අපහාස කළා නැහැ. හැබැයි ඔබතුමාගේ සමහර අනුගාමිකයන් කටයුතු කරන ඔබතුමාවත් විනාශ කරන්න. මම මේ පොස්ටුවේ නීට අදාළ කරුණු ගැන හැර දක්වන්නම්. අපේ රටේ සමස්ත විදේශ ණය ඩොලර් බිලියන 37යි. හැබැයි මේ පුද්ගලයා බිලියන 71ක් කියා බොරු සංඛ්‍යාවක් කියනවා. ඊළඟට බිලියන 100ක් දක්වා පසුගිය අවුරුදු දෙක තුල අප ණය ගත්ත බවකුත් කියනවා. හැබැයි ණය ගෙවන්න බැරි බව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව කිසිදු රටක් අපට ණය දුන්නේ නැති බව ඕනෑම කෙනෙක් දන්නවා. කිසිදු රටක අපිට ණයක් දීමට නීතියානුකූල අයිතියක් නැහැ. ඉතින් මේ බොරු සමාජගත කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ කුමක්ද? කිසිම රටක් අපිට ණය දෙන්නේ නැත්නම් අපි කොහොමද ණය ගන්නෙ? මම ඉංගලන්තේ මහ බැංකුව කඩන්නද? ඒක මම දන්නේ. දැන් මේ පුද්ගලයා මට වඩා පළපුරුද්දක් තියෙනවා බැංකු කඩන එක. ගරු කථානායකතුමනි, ගරු කථානායකතුමනි, මේ අවබෝධය කිවිසෙන් පසුව අපට දෝපාර්ශික විදේශ ණය ලබා ගැනීමේ අවකාශය දැන් යලිත් උදා වී තිබෙනවා. අපේ නිල ණය හිමියන් පැඩිස් සමාජය සීනේ එක්සිම් බැංකු ආදියෙන් යලිත් ණය ආධාර ලබා ගැනීමට අපට අවස්ථා සැලසෙනවා. ඒ වගේම විදේශ ණය ආධාර මත ක්‍රියාත්මක වී අතරමඟ නැවතුණත් ව්‍යාකෘති ගණනාවක් යලිත් ආරම්භ කරන්නට හැකි වෙනවා. ණය ගෙවීමට නොහැකි රටක් ලෙස නම් කෙරෙනු නිසා ඒ රටවල් ලබා දුන් මුදල් නැතිවෙන් අපේ සංවර්ධන ව්‍යාකෘති ගණනාවක් අතරමඟ නැවතුණා. විශේෂයෙන්ම ඉදිකිරීමේ ශේෂ්ත්‍රයේ ව්‍යාකෘතිය සියල්ල යළි ආරම්භ කරන්න අපට හැකි වෙනවා. මේ අපේ ඉදිකිරීම ශේෂ්ත්‍රයේ යෝද පිම්මක් වෙනවා. ඒ නිසාම ආර්ථිකයට විශාල ශක්තියක් ලැබෙනවා. ආර්ථික ආදායම් මාර්ග වැඩි වෙනවා. දැන් නුවර මාර්ගෙත් අපිට අවසන් කරන්න පුළුවන් වෙනවා. විදේශ ව්‍යාකෘති අතරමඟ නැවැත්වීමේ තවත් ප්‍රතිඵලයක් වුණේ අපේ ආර්ථික සංවර්ධන වේගය පහළ වැටීමයි. මේ වන විට අප ප්‍රගතියක් ලබා තිබෙනවා. යළිත් ලෝක ආධාර මත ව්‍යාකෘති ක්‍රියාත්මක වෙද්දී සංවර්ධන වේගය තව තවත් ඉහළ නංවා ගැනීමට අපට හැකි වෙනවා. විදේශ ගරු කථානායකතුමනි, විදේශ ණය සම්බන්ධයෙන් සමාජයේ පතුරවන මිත්‍යාවන් පිළිබඳවත් කරුණු කීපයක් මම අවධානය කරන්න කැමතියි. ශ්‍රී ලංකාව වැනි සංවර්ධනයෙන් පවත්වන රටකට තනියම යැපෙන්න බෑ. තනියම යැපෙන්න තරම් ආදායමක් අප තවම උපදවා ගත්තේ නැහැ. ඒ නිසා අපට ණය සහ ආධාර ලබා ගන්න සිදු වෙනවා. හැබැයි ඒ ණය සහ ආධාර අප ආයෝජන කළ යුත්තේ දිනදා කන්න බොන්න පඩි වැඩි කරන්න වගේ කාර්යයන් සඳහා නෙවෙයි. නිදහසෙන් පස්සේ අප රට වරද්දා ගත්තේ ප්‍රධාන දේ ඒ තමයි. ඒ පඩි වැඩි කරන්න ණය යොදාගත්තා, ආණ්ඩුවේ රස්සා දෙන්න ණය යොදාගත්තා, ආහාර නොමිලේ දෙන්න ණය යොදාගත්තා, ආහාර දව ඉන්ධන විදුලි බිල වාගේ දේ අඩුවට දෙන්න ණය යොදාගත්තා, රාජ්‍ය ව්‍යවසායෙන් පාඩු පියවන්න ණය යොදාගත්තා. මේ ඔක්කොම නොකර අපිට අස්වැසුම දෙන්න පුළුවන් වුණා, සංඛ්‍යාව වැඩි කරන්න පුළුවන් වුණා, හාල් කිලෝ 10 ගානේ මාස දෙකකට දුන්නා, අපිට උරුමයේ වැඩසටහන කරනවා, දැන් නිවාස වෙනුවෙන් අපි ඒ වගේම සින්නක්කඩොප්පු දෙනවා. මේ ඔක්කොම අපි කළා තියෙනවා මේ පිටරට සල්ලි ගන්න නැතුව. සමහර දේශපාලන කණ්ඩායම් ඉදිරියටත් මේ ආකාරයටම ක්‍රියා කරන බවට ජනතාවට පොරොන්දු වෙනවා. අපි ආවම පැඩි වැඩි කරනවා, අපි ආවම බදු අඩු කරනවා, අපි ආවම සහන දෙනවා. ඒ වගේ දහසකුත් එකක් පොරොන්දුයි. හැබැයි ඒ සඳහා මුදල් උපදවා ගන්න ක්‍රමය ගැන ඔවුන් වචනයක් කතා කරන්නේ නැහැ. හැබැයි මම මේ වගකීම බාරගත්තාට පස්සේ ආණ්ඩු ගණනාවක් කළේ වැරදි වැඩේ නැවැත්තුවා. අන්න ඒ අනතුරුදායක තත්ත්වයට ගරු කථානායකතුමනි, මීළඟට මම පෙන්වා දෙන්න යන්නේ විදේශ ණය ප්‍රතිව්‍යගත කරණය නිසා අපට ලැබෙන මූල්‍යම ප්‍රතිලාභ පිළිබඳයි. 2022 වන විට විදේශ මුදලින් නාමනය කළ ණය ගෙවීම සඳහා දළදේශීය නිෂ්පාදිතයෙන් 9.2% අප වැය කළ යුතුව තිබුණා. 2027 සිට 2032 දක්වා කාලය තුළේ 4.5% දක්වා අඩු කරගත යුතුයි. 2022 වෙද්දී දළ මූල්‍යන අවශ්‍යතා සඳහා ඉහළ දේශීය නිෂ්පාදිතයෙන් 34.4%, 2027 සිට 2032 දක්වා කාලය තුළේ 13% අඩුවෙන් පවත්වාගෙන යතුයි. මේ මගින් රාජ්‍ය සේවයන් සඳහා වැඩි මුදලක් වෙන් කිරීමට අවකාශය සැලසෙනවා. ඒ වගේම දේශීය පොලි අනුපාතයකින් තවදුරටත් පහළ හෙලීමට ඉඩකඩ ලැබෙනවා. ගරු කථානායකතුමනි, අගාධයකට වැටී තිබුණේ අපේ රටේ ආර්ථිකය යළි ගොඩනැගීමේ ව්‍යායාමයට පක්ෂභේදයෙන් තොරව සහය දක්වන්න කියා මම මේ සභාවේ මන්ත්‍රීවරුන්ගෙන් දිගින් දිගටම ඉල්ලා සිටිනවා. දීර්ඝ කාලයක් තිස්සේ මට දේශපාලන වශයෙන් එරෙහිව කටයුතු කළ අය පවා රට ගැන හිතලා මේ කාර්යයට ප්‍රසිද්ධියම සහය දැක්වුවා. තවත් සමහරු නිහඬව සහය දැක්වුවා. තව පිරිසක් දිගින් දිගටම බාධා කළා, විවේචනය කළා. මේ ආර්ථික අර්බුද ඇති වූ අවස්ථාවේම මම දැරූ ස්ථාවරයේ වුණේ වහාම IMF සහය ලබා ගත යුතු බවයි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා කැඳ වූ සර්වපාක්ෂික සාකච්ඡා විපක්ෂයේ යම් යම් කණ්ඩායම් වර්ජනය කරද්දී මම තනි මන්ත්‍රියෙක් ලෙස ඊට සහභාගී වුණා. මගේ මතය මම පැහැදිලිව ප්‍රකාශ කළා. අපට යන්නේ තියෙන එකම මාර්ගය IMF සහාය ලබා ගැනීම බව මම කිව්වා. ඊට මාස කීපයකට පස්සේ රටේ ආර්ථික ගොඩනැගීමේ අභියෝගය කිසිවෙකුත් බාර නොගත් පසුබිමක මම මේකට බෙල්ල තිබ්බා. ඒ අනතුරුදායක අභියෝගය මම බාරගත්තේ මගේ රට වෙනුවෙන්, මගේ මව්බිම වෙනුවෙන්, ලක්මාතා වෙනුවෙන්. ලක්මාතා අනතුරුදායක වැල් පාර්ලිමේන්තු කෙසේ හෝ ඉගොඩ කරන්න බව ජනතාව ඉදිරියේ සප්ත කරමින් මම මේ අභියෝගය බාරගත්තා. සියලු ජනකොටස් මේ වැඩපිළිවෙලට සහය දුන්නා. ඒ අයට මගේ ස්තුතිය මම යලිත් පුද කරන්නට කැමතියි. විවිධ දුෂ්කරතා මැද IMS සාකච්ඡා අප ඉදිරියට ගෙන ගියා. ඒ අවස්ථාවේ විවේචකයන් කිව්වේ කිසිදු දිනක IMS සාකච්ඡා සාර්ථක කරගැනීමට හැකි වෙන්නේ නැහැ කියලා. හැබැයි අපි ඒ සාකච්ඡා සාර්ථක කරගත්තා. එතකොට විවේචකයන් පිල්ල මාරු කරා. IMS සහයෝගයෙන් ගොඩ ගිය කිසිම රටක් නැති බව එකම කණ්ඩායමක් කිව්වා. තමන් බලයට පත් වුණාම IMS එකන්තාවලට ගඩු කරන්නේ නැති බව තවත් අය කිව්වා. හැබැයි අපි සාර්ථක විදියට ගියා. විවේචකයන් ආයෙම පීලි මාරු කරා. IMF කොන්දේසි සපුරන්න අපට බැරි වෙලා තියෙන බව සමීක්ෂණ වාර්තා උපුටා දක්වමින් ඔවුන් පෙන්වා දුන්නා. ඒ නිසා අපේ වැඩපිළිවෙල අසාර්ථක බව කිව්වා. පළමු වාරිකය ලැබුණාට දෙවැනි එක ලැබෙන්නේ නැහැ කියලා කිව්වා. හැබැයි දෙවැනි වාරිකයත් අපට ලැබුණා. ඒ පාර ආපු විවේචකයන් පීලි මාරු වුණා. IMF කොන්දේසි වලින් 100%ක් මෙච්චරක් සපුරන්න අපි අසමත් වෙලා කියලා අහවල් සමීක්ෂණ ආයතනයේ කියා තිබෙනවා. දැන් ඉතින් තුන්වෙනි වාරිකය ගැන බලාපොරොත්තු වෙන්න බෑ කියමින් ඒ අය රටම බය කරන්නට උත්සාහ කරා. හැබැයි තුන්වෙනි වාරිකයත් අපට ලැබුණා. පිළිල නැවත මාරු වුණා. තුන්වෙනි වාරිකය ලැබුණත් කිසි ලෙසකින් ණය ප්‍රතිව්‍යගතකරණය සාර්ථක කරගන්න අපට ලැබෙන්නේ නැහැ කියලා කිව්වා. ඒ විතරක් නෙවෙයි මේ ප්‍රතිව්‍යගතකරණයට එකඟ වෙන්න එපා කියලා අපේ ණය හිමි රටවල් වලට විවිධාකාරයෙන් බලපෑම් කරන්න උත්සාහ කළා. හැබැයි ණය ප්‍රතිව්‍යගතකරණයත් අප සාර්ථක කරගත්තා. ඒ පාර ආයෙම පීලි මාරු කරා. දැන් කියන්නේ ණය ශ්‍රේණිගත කිරීමේ ඉහළ නැංවිලා නැති නිසා ණය ප්‍රතිව්‍යගත කරණයෙන් පළක් නැහැ කියලා. ඒ නිසා තාමත් අපි බංකොලොත් රටක් කියලා මම ඒ ගැනත් යමක් කියන්න කැමතියි. 2019 අප හිටිය ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම වල බී මට්ටමේ 2020 ශ්‍රී ලංකාව සී මට්ටමට පහත දැම්මා. ඒ කියන්නේ ණය ගෙවා ගන්නට බැරි බව ප්‍රකාශ කරන්න බොහෝ කාලයකට කලින්. අපි පහළ මට්ටමට වැටුනේ ණය ගෙවන්න බැරි වුණාට පස්සේ නෙවෙයි. එයින් අපට පැහැදිලි වන්නේ ශ්‍රේණිගත කිරීම සඳහා පදනම් කරගන්න වෙනත් නිර්ණායක ගණනාවක් තිබෙන බවයි. දැන් අප සාර්ථක ප්‍රතිපද ගණනාවක් පෙන්වා තියෙනවා. දේශීය ණය ප්‍රතිව්‍යගතකරණය සාර්ථකව නිම කළා. විදේශීය ද්විපාක්ෂික ණය ප්‍රතිව්‍යගතකරණය සාර්ථක කරගත්තා. ඉතිරිව ඇති වාණිජ ණය ප්‍රතිව්‍යගතකරණද කඩිනම්ම නිම කර ගැනීමට අපට හැකි වුණා. මේ සියල්ල සමග අපේ ආර්ථික දර්ශක ඉහළ නැංවෙනවා. අපේ ආර්ථික දර්ශක පදනම් කරගෙන නිසි අවස්ථාවේ ණය ශ්‍රේණිගත කිරීම ඉහළ දැමීමට ජාත්‍යන්තර මූල්‍ය ආයතන කටයුතු කරාවි. අපේ විවේචකයන්ට ආපහු පීලි මාරු කරන්නට සිද්ධ වෙන්නේ අන්න එතකොටයි. ගරු කථානායකතුමනි, ආණ්ඩුවේ අපි සහ මේ විවේචකයන් අතර වෙනසක් තියෙනවා. ආණ්ඩුවේ අපි සහ මේ කයිවාරුකරුවන් අතර වෙනසක් තියෙනවා. ආණ්ඩුවේ අපි සහ මේ පම්පෝරිකරුවන් අතර වෙනසක් තියෙනවා. අපි රට වෙනුවෙන් නිවැරදි ප්‍රතිපත්තියක් නිවැරදි මාර්ගයක ඉදිරියට යනවා. ඔවුන් බලය වෙනුවෙන් දවසින් දවස එක එක කතා කියනවා. මේ සියල්ල දෙස අවධානයෙන් සහ සීරුවෙන් බලා සිටින කණ්ඩායමක් මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා. ඔවුන් විවිධ දේශපාලන පක්ෂවලට අයත් ඔවුන් මේ සියල්ලව ස්වාධීනව හා අපක්ෂපාතීව නිරීක්ෂණය කරනවා. ඔවුන් ඉවසිලිවත්ව මේ සියල්ලම බලා සිටිනවා. පක්ෂයක් වෙනුවෙන් හෝ පුද්ගලයෙක් වෙනුවෙන් හෝ පෙනී සිටිනවද, එහෙම නැත්නම් රට වෙනුවෙන් පෙනී සිටිනවද යන්නගෙන ඔවුන් දැඩි ලෙස අවධානය යොමු කර තිබෙනවා. ගරු කථානායකතුමනි, මීට අවුරුදු දෙකකට කලින් තිබුණ තත්ත්වය මොකද්ද? අපට ඒ තත්ත්වය අමතක කරන්න පුළුවන්ද? ආර්ථික පැත්තෙන් පමණක් නෙවෙයි සමාජීය දේශපාලන පැතිවලින් ඒ තත්ත්වය වෙනස් වී ණය ප්‍රතිව්‍යගතකරණය පිළිබඳ සුභාරංචියේදී සමහරු කලබල වුණ විදිය අප දැක්කා. භූමි තෙල් ගෑවුණු ගැරන්ඩියන් වගේ ඒ අය ඇසිරුණේ. සෝෂල් මීඩියා භාෂාවෙන් කියනවා නම් ඒ අයගේ ඇඟේ ඉත්තෑවන් දිව්වා. ඇයි ඒ? IMF වැඩපිළිවෙල සාර්ථක වීම සුභාරංචියක්ද අසුභාරංචියක්ද? තෙල් පෝලිමේ, ගෑස් පෝලිමේ, භූමි තෙල් පෝලිම වල දවස ගන්නේ රස්සියාදු වෙන එක අවසාන වීම සුභාරංචියක්ද අසුභාරංචියක්ද? 30%කට වඩා ඉහළ නැග තිබුණු බැංකු පොලිය 9%ක් පමණ දක්වා පහළ වැටීම සුභාරංචියක්ද අසුභාරංචියක්ද 70%ක් වගේ ඉහළ අගයට ගිය උද්ධමනය පසුගිය මාසයේ අවසානයේදී 101.7%ක් දක්වා අඩු වීම සුභාරංචියක්ද අසුභාරංචියක්ද එක දිගටම කාර්තු 6ක් පැකිලෙමින් තිබුණ අපේ ආර්ථිකය යළි වර්ධනය වෙන්න පටන් ගැනීම සුභාරංචියක්ද අසුභාරංචියක්ද 2022 මැයි මාසයේ වෙද්දී පත්ලටම හිඳි නන්නන්තාරව තිබුණ අපේ විදේශ සංචිතය දැන් ඩොලර් මිලියන 5410ක් දක්වා ඉහළ නැගවීම සුභාරංචියක්ද අසුභාරංචියක්ද රුපියල ශක්තිමත් වීම සුභාරංචියක්ද අසුභාරංචියක්ද ප්‍රාථමික ගිමුණුවේ හිඟය අතිරික්කයන් ලෙස පරිවර්තනය වීම සුභාරංචියක්ද අසුභාරංචියක්ද සල්ලි අතු ගහන්න නැතුව අයවැය හිඟය පියවා ගැනීම සුභාරංචියක්ද අසුභාරංචියක්ද විදේශ ගෙවුම් ශේෂයේ ජංගම ගිණුමේ අතිරික්කයක් ඇති කර ගැනීම සුභාරංචියක්ද අසුභාරංචියක්ද ගාලු මුවදොර පිට්ටනියටවත් ගුටි නොකා යන්න නිදහසක් නැතිවුණු පක්ෂ නායකයන්ට රටේ දකුණු කෙළවරේ සිට උතුරු කෙළවරට යන්න පුළුවන් වීම සුභාරංචියක්ද අසුභාරංචියක්ද පාර්ලිමේන්තුවේ ඉන්න තියා තම තමන්ගේ ගෙවල්වල ඉන්නවත් බැරි තමන් භීෂණයක් තිබුණු රටක් කිසිවකට බයක් එකක් නැතුව ජීවත් වෙන්න පුළුවන් තැනකට ගෙනීම සුභාරංචියක්ද අසුභාරංචියක්ද රටට යහපතක් වෙන එක සුභාරංචියක්ද අසුභාරංචියක්ද ගරු කතානායකතුමනි මෙතනින් ඉදිරියට යන්න අපට ඇති එකම මාර්ගය මෙයයි මේ සුභාරංචිය අනාගතය දක්වා රැගෙන යන්නට හැකි එකම මාර්ගය මෙයයි පසුගිය කාලය තුළ අප ලැබුණු ජයග්‍රහණය මගින් එය යලි යලිත් තහවුරු වී තියෙනවා වැල් පාලමේ අසිරු ගමන අපි ඉදිරියට යා යුතුයි කවුරු බලයට ආවත් ආපසු හැරීමක් අපට නැහැ ආපසු හැරි වෙන පාරක ගියොත් මාසයක් දෙකක් යන්න කලින් ඉන්ධන නැහැ ගෑස් නැහැ විදුලි බලය නැහැ මහා ව්‍යවසායයකට රට ඇද වැටෙනවා වසර 25කට 30කට යලි ගොඩෙන්ට බැරි ඛේද වාචයකට මේ රට ඇද වැටෙනවා ගරු කතානායකතුමනි හුණු වටේ කතාව නාට්‍යයේ ගෘෂා දරුවා වඩාගෙන වැල් පාලමේ යන්න තීරණය කරනවා. ඒ අවස්ථාවේ වෙන විකල්පයක් නැහැ. ඒ වෙලාවේ ළඟ ඉන්න කෙනෙක් ගෘෂාගෙන් මෙහෙම අහනවා. මැරෙන්න හදනවද? පේනවද එහෙල? පතාලෝකේ වගේ. ඒත් ගෘෂා අවදානම් තීරණය ගන්නවා. ඈ දරුවන් වඩාගෙන කොහොම හරි වැල් පාලම තරණය කරනවා. හැබැයි හුඟක් දෙනා බලා ඉන්නේ ගෘෂා වැල් පාලමේ පහළට වැටෙයි කියලා. ඒත් අන්තිමේදී ඈ දරුවත් රැගෙන ආරක්ෂිතව වැල් පාලමේ නෙගොඩ වෙනවා. බලන් හිටපු කෙනෙක් කේන්තියෙන් කියනවා මෙන්න මෙහෙම. මං උන්නේම වැටෙයි කියලා. අපරාධේ. අන්න එහෙම කාලකන්දි පිටිවිලි තියෙන අය අද මේ සමාජයේ ඉන්නවා. මම ඒ අයටත් කියන්නේ රට වෙනුවෙන් රටේ අනාගතය වෙනුවෙන් ඒ පිටිවිලි වෙනස් කරගන්න කියලා. වැටෙන තුරු බලන්න සිට අපි රට ගොඩ ගන්නවන විදිය ගැන හිතමු. ඒ වෙනුවෙන් වෙහෙසෙමු. ගරු කතානායකතුමනි, මට කැමැති අකමැති මට ගරු කරන මට නිගරු කරන මේ ගරු සභාවේ සියලු සමාජිකයන් යාලි යාලිත් ඉල්ලා සිටින්නේ රට ගැන සිතන්න. එකක් මතක තියාගන්න. මම තීන්දුව තීරණ ගන්නේ දේශපාලන බලය වෙනුවෙන් හෝ දේශපාලන ජනප්‍රිය වෙනුවෙන් නොවේ. මම තීන්දුව තීරණ ගන්නේ රට වෙනුවෙන්. තරුණයන්ගේ අනාගතය වෙනුවෙන්. පසුගිය අවුරුදු දෙක පුරා මම දේශපාලනය කරේ නැහැ. දේශපාලන වාසි ලබා ගැනීම සඳහා තීන්දුව ගත්තේ නැහැ. මේ ගරු සභාවේ මම වගේම රට ආදරය කර තවත් බොහෝ අය ඉන්නවා. තමගේ පුද්ගලික ලාභ ප්‍රයෝජනවලට වඩා රට ගැන හිතන බොහෝ අය ඉන්නවා. ඒ සියලු දෙනාගෙන් මම ඉල්ලා සිටින්නේ රට යලි ගොඩ ගැංවීමේ අභියෝගයේ ව්‍යායාමයටත් එක් වෙන ලෙසයි. මේ මල්වට්ටිය අත ගහන ලෙසයි. එන්න අපි එකට එකතු වී අපේ මව්බිම යලිත් ඉහළට ඔසවා තබමු. Honorable Speaker, I would also like to say a few words in English. I won't go over what I have said, but I will talk of what we have to do in the future. The efforts taken to restructure debt provide Sri Lanka with the necessary breathing space to transform the economy into a resilient and stable economy that can manage the lighter burden of debt service in the future. This breathing space should not be wasted. In the past, Sri Lanka's economic growth was dominated by the non-tradable sector. During this period, particularly post-war, the economy expanded, but tax revenue and exports as a share of GDP declined. The capacity to service debt continued to diminish. To reverse the trend, we must transform Sri Lanka into an economy where growth is driven by non-debt creating foreign exchange inflows, exports of goods, export of services, and foreign direct investment must be the leading drivers of growth in the economy. In parallel, the fiscal, monetary, state-owned enterprise and other reforms must continue in parallel to ensure that fiscal and external buffers remain robust. A combination of strong revenues and robust foreign exchange balances are critical to ensure Sri Lanka's capacity to service the debt. The Economic Transformation Bill embodies all of these critical factors. It provides the institutional framework to support the growth of exports and FDI in the economy. The bill also provides the macroeconomic targets that will enable continued economic stability and sustainable, inclusive economic growth. Purposeful implementation of measures incorporated in the Economic Transformation Bill will create the required economic conditions that enable Sri Lanka to truly benefit from relief created by restructuring our debt. But a failure to do so would mean that we are swiftly fall back into trouble and the breathing space provided by debt restructuring will go 2 years. What Sri Lanka requires now is a high growth trajectory. A high growth trajectory of 7% GDP per annum. It may be high by Sri Lankan standards. We have stayed at 4 and 5. But Vietnam and all have showed that you can go at 7. If you do 2 decades of 7% growth, GDP will go from about $85 billion to about $350 billion, 4 times. So are we always going to stay poor? Our policy is to stay poor. Shouldn't we have policies which will make us rich, not us, the future generation rich? In 2 decades, we won't be there. They will be there. We have to make them rich. So that is certainly what we should follow. And I ask this House and all political parties to get into a high growth policies and let's compete with each other on that. We can't go with low growth. We can't go on this journey any further. Therefore, while today is a major landmark and cause for celebration, it is by no means allow us to be complacent as a nation. The successful conclusion of the official debt restructuring should give us the confidence and encouragement to move forward on this path of economic recovery towards the goal of a prosperous, inclusive and sustainable economy, a high growth economy with a minimum of 7% growth per year. Honourable Speaker, I am sorry that when I am making this speech, one of my colleagues, the only colleague who came to Parliament with me, Mr. Sambandhan, is no longer here with us. He passed away on Sunday. He and I have worked together through difficult times, and I know the contribution he has made. Though he was in the TULF and the TNA, he steadfastly stood for the territorial integrity of Sri Lanka. He told me, do you think, Ranil, I'll divide the country? As a small boy, I went to see independence in 1940. None of us have seen that. We were not even born, most of us. But he had his own views of how power should be shared. There is no reason to fight on it, but I think he's done a sufficient amount of work that we have only a little more to finish, and the best contribution to him is to let us finish that work on devolution and decentralization. Thank you.